Order, please. Ministry of Social Empowerment and Welfare, Head 124, 216 and 331, cut motion to be moved by Honorable Saravanapava.
I, Honorable Speak, Honorable Presiding, Member Deputy, I suppose that a sum of rupees 10 be traditionally cut from all the current, recurrent and capital expenditure of each program of the heads of expenditure bearing numbers 124, 216, 331 related to the ministries and the other departments and institutions come under such ministries, scheduled to be taken up for debate today, 29th Tuesday, November 2016, at the committee stage debate in the Appropriation Bill 2017. Thank you.
You pesala.
Deputy Chairman of Committee, we are asked to, now the subject is social empowerment. I think the most important ministry, I suppose. There are a number of matters to be noted. I think this work, this particular ministry is very important to go ahead with the reconciliation program. Here, the war affected and the Northeast community must be properly empowered because they should have their minds. They should not have any psychological impact in their minds that they are still under the pressure or they don't have any means of their livelihood, etc., etc. The donor community and the government must cease to develop interventions and program sitting in their chairs in Colombo. They need to visit the affected areas, consult the people, collect the statistics, then have their input and decide what is required for social empowerment. Social empowerment must start from knowing what the problem is and defining clearly who are we trying to protect and discuss with them to develop program. Not just carry out run on the mill programs that were implemented in some other country, in other context. In the recent past, enormous money has been spent on these fashionable projects presided over in a lot of cases by social elites, and we do not even know the success or otherwise of such large expenditure. Some people go in cars that are millions of rupees worth, with a driver costing more than a senior public servant, and spend a few thousands rupees on the affected women. Such humanitarian and development industry actors have retained the monopoly for interpretation of the sufferings and solutions. Social empowerment is about asking the affected persons what they want, how they feel, and how it should be done. We need to hear more and empower the affected. Social empowerment must start at the village levels and not by allocating budgets to top-down projects by the ministries, departments, and to projects carried out by well-connected national organizations. We must encourage social cohesion mechanisms for the people at a grassroots level to express their views and to be heard. The North and East is currently a free for all environment and interventions are developed at various individual offices, and most are top-down driven, end up being handouts and socially disempower and encourage dependency. We want the government in the first instance define and publish the effects on the people of the war-affected areas to help develop a framework that could form as a baseline for diverse actors to provide solutions. That will be social empowerment. On psychological issue, on psychosocial issues and collective trauma, the great senior professor of psychiatry of the Northern Province, Dr. Daya Somasundaram, says that understanding the destruction of social capital by long-term civil conflict is crucial for describing collective trauma. He further quotes the University of Jaffna Community Medicine Research Study of medical faculty students from the VANNI in 2010, which found that 82% had been directly exposed to the war situation, 67% had barely escaped death, 63% had lost their family or friends, 43% had witnessed killing, 27% had been imprisoned, 23% kidnapped or abducted, and 18% had been tortured or beaten. This is a very sample of the tragedy VANNI people underwent during the war and immediately after. Such collective trauma will have enormous impact on the social capacity to participate in productive ventures and need particularly tailored approach. This crucial information must be at the core of interventions and solutions in the North and East, however, is conveniently ignored and allowed to fester. The symptoms of such collective traumas express itself over time in social discontent and destructive behaviors, and we act totally surprised. Socially empowerment is about the people having a voice and be heard and acted. Views of the northern and eastern provinces must be heard and acted, but we do not even have forums or facilitate capacity or create institutions to be able to express such views. Social empowerment needs to be at the core for any reconciliation, development, or prosperity of our country. And we value this opportunity to start addressing, and we will provide all the support to collectively find answers. We are currently being inundated with a lot of good things announced for social advancement by the government, such as the following outlined in the 2017 budget announcement by the Honorable Minister of Finance, Ravi Karunanayake. Accelerating growth with social inclusion forms the broader theme of the 2017 national budget. We will continue to progress in the noble endeavor to strengthen democracy, fundamental rights, reconciliation and development for lasting peace, freedom and national integration. Fundamentally, the country is guided by a new vision of lasting peace, but on mutual respect and dialogue. To cement this process, we have formulated an ambitious reforms agenda encompassing all major spheres, including social, political, economic, and international relations. Lay emphasis on the fact that the government is committed to eliminate existing socio-economic gap between North and East with the rest of the country by 2020. Sri Lanka does not have a good track record in following up and delivering on promises made to the minorities in the past, and we do not want these to end up in that list. On our part, we will engage, support and guide any actions of the government that genuinely attempts social and economic advancement of the war-affected people to get back on their feet. Hope government will embrace this opportunity to make firm and fruitful steps in the direction of reconciliation with commitment and diligence. The complex challenges of the post-war recovery and bridging the gap of social economic empowerment by 2020 will not happen on its own. It requires a roadmap and an action plan. Otherwise, these will become further lofty words to mesmerize the international community. Our livelihood, education, health, culture, properties, social well-being, infrastructure, knowledge, base, places of worship, social norms, economic capacities, community resilience, and fragmentation and disempowerment of communities are what we suffered over the past 30 years due to war. However, such deterioration started well before that 30 years due to systematic, orchestrated, and state-sponsored social disempowerments of the North and the East provinces. We need data, systems, framework, mechanism, and institutions, and the recognition that the war-affected provinces and communities have problems that are distinctively different to the other provinces. There must be flexible policy setting and structural empowerment to achieve social empowerment. Continuing the same state structure that was underlying cause of the problem of the past several decades and expect the answers to be different, and this is not a sensible move. Honorable Presiding Member, now we are talking of social empowerment. Here I want to point out how a very serious discrimination among the women created by the government, I won't say it is sponsored by the forces, I'll read the whole context, please understand this, and find a solution if you want an equal status to the women or anyone in the country. Education is a fundamental human right and essential for the exercise of all other human rights and promotes individual freedom and empowerment. The United Nations laid down international legal obligations for the right to education and promote the right of every person to enjoy access to education of good quality without discrimination or exclusion. It is the government's responsibility to provide education of good quality and to implement effective education strategies. These are also needed for the social empowerment. I want to say that under the president that we helped to elect and under the government that claims of good governance, security forces are asked to teach preschoolers and run our preschools. Preschool teachers' salary has been fixed as Rs. 3,000 by the Eastern Provincial Council and Rs. 4,000 by the Northern Provincial Council. The security forces are paying Rs. 30,000 to their preschool teachers in the Vanni area, and there are nearly 550 preschool teachers who wear uniform specified by the army and punished rupees 50 per day if they fail to wear them. Nowhere in the world security services conducts preschools. Nowhere in the world army cadres teach preschool. Nowhere in the world preschool students and teachers are asked to wear army provided uniform. In what other provinces are these happening? In Sri Lanka? No Sri Lankan could be proud of such action happening today. Just think of a child whose parents have experienced some of the evilest war experience, being asked to wear army provided uniform and confront army intelligence officers. The most disturbing part is the preschool students themselves are asked to wear uniform provided by the army that has CSD prominently printed. This clearly expresses the attitude and mentality of such decision makers and the respect for the minority community as Sri Lankans. The people of the Vanni have suffered multiple displacement and continuous run for life, made them split and scatter, and this resulted in scattered communities. Strategies are still used by the security forces to deliberately destroy our society to control us. This is an extension of war under the names, and this is continuing. Education must be carried out exclusively by educational authorities and educational institutions, not by any other, and certainly not by the army, especially to preschoolers. International norms are violated, human rights is violated, and there is scant disregard for the hurt and sufferings of our war-affected communities. Year 2017 was declared as year of social inclusion in Sri Lanka. Let us not make that just lofty words. Is there any limit to such so-called civil society defense actions? What will this do to the rest of the preschool teachers? What will this do to the students? What will this do to our communities? We have well-qualified preschool teachers who are prepared to work for what the civil authorities are paying. Why do we need army teachers? Budget has been allocated annually to carry out such projects, and the government cannot plead ignorance. We must assume that the government is fully condoning such activities of such actions do not speak well for the measures of reconciliation and peace. I think everyone should understand this is total discrimination. And apart from that, how can the forces get involved in civil activities?
Kaurava Urupinar avargale, irandu nimidangal irukkirathu kuda time vanum. Sari, ennudaiya 5 nimidathai eduthukollam.
Thank you. Porinal paadhikkappetta Emadu Pradesangal இன்னமும் முழுமையாக எழுச்சி பெறாத சந்தர்ப்பத்தில் மேற்கொள்ளப்பட வேண்டிய வேலைகள் பற்றிய பிரேரணைகளை மூன்று முக்கிய பிரிவுகளாக பார்க்கலாம். இளைஞர்கள் பிரச்சனைகள் நிவர்த்தி செய்கின்ற செயற்திட்டங்கள், சிறுவர் பராமரிப்பு பற்றிய செயற்திட்டங்கள், பெண்கள் குறிப்பாக பெண் தலைமைத்துவ குடும்பங்கள் பற்றிய செயற்திட்டங்கள். தற்பொழுது ஏற்பட்டிருக்கும் சமகாலத்தில் எரிகின்ற பிரச்சனையாக இளம் வயதினரிடையே ஏற்பட்டிருக்கும் அமைதியின்மையும் அதனால் ஏற்பட்டிருக்கும் சிரமட்ட போக்கையும் முக்கியமாக குறிப்பிடலாம். இதை நமது சமூகம் எதிர்கொள்ளும் அல்லது எதிர்கொள்ளவிருக்கும் பாரிய பிரச்சனைகளில் ஒன்றாக பார்ப்பது முக்கிய இடத்தை பெறுகிறது. ஏனெனில் 2050 ஆண்டளவில் நாம் எதிர்நோக்கவிருக்கும் ஒரு மாபெரும் பிரச்சனையாக அதிகரிக்கப் போகும் வயோதிபர்களின் எண்ணிக்கையும் அவர்கள் பராமரிப்பு பற்றிய சமூக பொறுப்பையும் அதற்குரிய திட்டங்களையும் முதன்மைப்படுத்தலாம். அந்த இடைவெளியை நிரப்ப வல்லவர்களாக அத்தகைய பிரச்சனையை எதிர்கொள்ளக்கூடிய வகையில் தற்போது இளைஞர்களாக இருக்கக்கூடியவர்களை தயார் செய்வது அப்படி என்ற திட்டங்களை சமூக வலுவூட்டலின் பட்டியலில் முதன்மைப்படுத்த விரும்புகிறேன். எனவே தற்போதுள்ள இளைஞர்களின் பெரும்பாலோருக்கு ஏற்பட்டிருக்கும் ஸ்திரமின்மையை கருத்தில் கொண்டு அவர்களை அவ்வாறான சூழ்நிலைகளில் இருந்து விடுபடுவதற்கான அல்லது மீட்டெடுக்கக்கூடிய செயற்திட்டங்களை சமூக மற்றும் குடும்ப மட்டங்களில் அமுல்படுத்துவது, அவர்கள் போக்கறிந்து அவர்களை அந்தந்த துறையில் உள்ளடக்குவது, அவர்களுக்குரிய வேலை வாய்ப்புகளை அதிகரிப்பது, பொழுதுபோக்கு வசதிகளை உண்டாக்குவது, அவர்கள் திறமைகளை இனங்கண்டு அவர்களுக்குரிய வேலைவாய்ப்பு வசதிகளை மேம்படுத்தல், சுய தொழில் வாய்ப்புகளையும் இதற்குரிய வசதிகளையும் ஏற்படுத்தி கொடுத்தல், அவர்களிடம் காணப்படும் பொதுவான நேர்மையான விடயங்களுக்கான அங்கீகாரத்தை கொடுத்தல் என்பன பிரதான விடயங்களாக இருக்கின்றன. அவர்களிடம் காணப்படும் எதிர்மயமான விடயங்களாக சமூக பொறுப்பின்மை, ஆன்மீகத்தில் ஈடுபடற்ற போக்கு, சமூக பேரழிவுகளை ஏற்படுத்திக் கொண்டிருக்கும் சினிமாவை தமது உச்சக்கட்ட பொழுதுபோக்காக கொண்டிருப்பது, வன்முறைகளில் அதிக நாட்டம் என பள்ளி பெருகிடக்கும் விடயங்களாகும். முதலாவதாக, அரசு நிறுவனங்கள் தொடர்ந்து கிராம நகர மட்டங்களில் உள்ள சமூக நலன்புரி சங்கங்கள் மற்றும் பிற சமூகம்சார் நிறுவனங்கள் என்பன இத்தகைய இளைஞர்களின் வாழ்க்கைகளை மேம்படுத்துகின்ற செயற்திட்டங்களை நடைமுறைப்படுத்தலாம். இத்தகைய நிறுவனங்கள் சமூக நலன் விரும்பிகளுடன் ஒன்றிணைந்து பொழுதுபோக்கு மண்டபங்களை உருவாக்கலாம். இது இளைஞர்களுக்கு மட்டுமல்ல, அனைவரும் ஏற்றதாக அமைக்க வேண்டிய தேவை தற்பொழுது உண்டென்பதை இவ்விடயத்தில் வலியுறுத்த விரும்புகிறேன். வளர்முக நாடுகளில், குறிப்பாக சிங்கப்பூர், மலேசியாவில் சனசமூக நிலையங்களுக்கு என்பது ஒரு சமூக தேவையாகவும் சமூக நல்லெண்ண கருவாகவும் கருதப்படுகிறது. அங்கு ஒரு குறிப்பிட்ட நாட்களில் சிறுவர்கள், இளைஞர்கள் மற்றும் பெரியோர்கள் என்றெல்லாம் ஒன்று கூடுகின்றனர். அங்கே ஆடல் பாடல் மற்றும் சமூக மேம்பாட்டை ஊக்குவிக்கக்கூடிய கலை கலாச்சார நிகழ்வுகள் அவர்கள் வயதுக்கேற்றவாறு நடத்தப்படுகின்றன. அவர்கள் ஆன்மீக சொற்பொழிவுகளையும் அறிவூட்டல் அரங்கங்களையும் நடத்துகின்றனர். அவர்கள் அங்கே கற்பிக்கின்றனர், கற்கின்றனர், தங்களை புதுப்பித்துக் கொள்கின்றனர், தங்களிடம் உள்ளவற்றை பகிர்ந்து கொள்கின்றனர். இவற்றின் மூலமாக சமூக மேம்பாடுகள் அதிக அளவில் நிறைவேற்றப்பட்டுக் கொண்டிருக்கின்றன. ஆரம்பத்தில் இங்கேயும் சனசமூக நிலையங்கள் பல இருந்தன. தற்போது அவற்றுள் சிலவே இயங்குகின்ற நிலையில் காணப்படுகின்றன. அவற்றுள் பெரும்பாலும் வாசிக சாலைகள் மாத்திரமே இயங்குகின்றன. சில புனரமைக்கப்படாது ஆடு மாடுகள் என்பனவற்றின் ஓய்வு நிலையங்களாக இருக்கின்றன. வழிபாட்டு தலங்கள் வளர்ச்சியற்ற அளவுக்கு இத்தகைய சமூக மேம்பாட்டு மையங்கள் வளராதது ஒரு முக்கிய குறைபாடாக உள்ளது. போருக்கு முற்பட்ட காலங்களில் கிராமங்கள் தோறும் அபிவிருத்தி சங்கங்கள் இருந்திருக்கின்றன. நூலகங்கள், வாசிக சாலைகள், தொண்டு நிறுவனங்கள், கூட்டுறவு நிறுவனங்கள், விளையாட்டுக் கழகங்கள், சனசமூக நிறுவனங்கள் எல்லாம் எம்மிடம் இருந்தவை. இவை தற்போது அற்றுப்போய்விட்டன. முன்னோர்களிடம் இருந்து அடுத்த தலைமுறைக்கு கடத்தப்படுவதில் கோளாறு நடைபெற்றிருக்கின்றது. போர்க்கால சூழல்கள் இதுபற்றி சிந்திக்கக்கூடிய வாய்ப்பை மக்களுக்கு தரவில்லை. போர் உக்கிரமடையாத இடங்களில் இத்தகைய அமைப்புகள் சிதைவுறாது முன்னெடுக்கப்படுவதை காணலாம். எனவே இளைஞர்களை இலக்கு வைத்து முன்னெடுக்கப்படுகின்ற நலன்புரி திட்டங்கள் வரைவுபடுத்தப்பட்டு உடனடியாக செயற்பாட்டுக்குட்படுத்தப்படுவது சமூக வலுவூட்டலில் நடைமுறை தேவையாக அடையாளப்படுத்த விரும்புகிறேன். இது மாணவ சமுதாயத்திற்கும் பொருந்தும். அவர்களுக்கும் பாடசாலைக்கு வெளியே அவர்களது பாடவிதான நடவடிக்கைக்கு அப்பாற்பட்ட செய்யக்கூடிய வாழ்வை மேம்படுத்தவல்ல எந்தவித நடவடிக்கையும் இல்லாதது ஒரு பெரும் குறைபாடாகவே தென்படுகிறது. மாணவ பருவத்தில் தொடங்கும் இத்தகைய சவாலானது அவர்களது இளைஞர் பருவத்தையும் பாதிக்கின்றது என்ற விடயத்தையும் சுட்டிக்காட்ட விரும்புகிறேன். இந்த நேரத்தில் ஒன்றினை ஞாபகப்படுத்துவது பொருத்தமானது என்று எண்ணுகிறேன். அது என்னவெனில், இந்த சமூக வலுவூட்டல் மற்றும் நலன்புரி அமைச்சானது பல இடங்களில் சமுதாயம் சார் நலம்புரி நிலையங்களினது செயற்திட்டங்களுக்கு உதவியுள்ளதாக
ஒரு நிமிடம் இருக்கிறது உங்களுக்கு.
அத்தகைய நிலையங்களில் பணிகளில் தமது பங்களிப்பை செய்கின்ற அமைச்சானது தமது பங்களிப்பினை ஆரம்பங்களோடு நிறுத்திக் கொள்வதாகவே தென்படுகிறது. தொடர்ச்சியான நடவடிக்கைகளை காண முடிவதில்லை. இத்தகைய குறைபாடுகளை ஆராய்ந்து அறிவது அமைச்சின் கடமை என்பது எனது கருத்து. அடுத்ததாக, பெண்கள் தலைமுத்துவத்தை கொண்ட குடும்பங்களின் மேம்பாடு பற்றியது. எமது சமூகத்திற்குரிய சவாலாக இருக்கின்ற விடயங்களில் இதுவும் ஒன்று. முன்னர் சிறிய தொகையினராக இருந்த இத்தகைய குடும்பங்கள் போருக்கு பின்னர் பல மடங்காக அதிகரித்திருக்கின்றது. சமூக கட்டமைப்புக்குள் வாழக்கூடியவாறு அவர்களுக்குரிய திட்டங்கள் இல்லை. அரசு நிறுவனங்களிலிருந்து கிடைக்கப்பெறும் நிவாரணங்கள் வாழ்வாதாரத்துக்கு போதுமானதாக இல்லை. அரசு சார்பற்ற நிறுவனங்களில் பெரும்பாலானவை தமது நிதி வழங்குநர்களின் அபிலாஷைகளை பூர்ணமாக்குவதற்குரிய தரவுகளாக இந்த குடும்பங்களை பராமரிக்கின்றன ஒழிய நிரந்தர சமூக மேம்பாட்டு திட்டங்கள் என்பது எதுவும் அவர்களிடம் இல்லை என்பதுதான் உண்மை. நன்றி.
நன்றி கரு அமதித்துமா ரஞ்சித் மத்துமா பண்டார்
நியோஜ கார்க சபா பத்துமணி சமாஜ சவிபல கன்மி மிஹா சமாஜ சுபசாதன மாத்தியான்ஷி வேஷீர்ஷி அடுத்து வச்சன கீப கதா கிரீமட்ட அவஸ்தாவில் பீமகன மசாந்தோச வேணும் அப்படிதான் மீரட்டி துப்பாத்கம துராங்கரான் மீரட்டியை நொய்க் நொய்க் வெடப்பில்வல்ல இசல்லாம துப்பத்துண்டு ஹால் சேரு தேக்க அடுமில்லட்டது ඊට පස්සේ මේ රටේ දුප්පතුන්ට හාල් නිකන් දුන්නා. මට මතකයි දුප්පත්කම නැති කිරීමේ ව්‍යාපෘතියක් මේ රටේ ඉස්සෙල්ලම ආරම්භ කරේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ජනසවිය ව්‍යාපාරයේද ආරම්භ කළා. ඊට පස්සේ අපේ එස්පී දිසානායක මැතිතුමාගේ නායකත්වයෙන් අද දිවි නැගුමේදා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළා. අවුරුදු ගානක් මේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ නොයෙක් නොයෙක් වැඩපිළිවෙල් ආරම්භ කරත් අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා ඒ දුප්පත්කම හරියට තුරන් වෙලා තියෙනවද ඒ අහිංසක මුදවිය සවි බල ගැන් වෙලා තියෙනවද කියලා. පහුගිය සමීක්ෂණය අනුව වැඩිම දුප්පත් පිරිසක් හිටියේ මොනරාගල දිස්ත්‍රික්කයේ. සිර 47ක්. නමුත් මේ සමෘද්ධි ව්‍යාපාරය දිවි නැගුම ව්‍යාපාරයේ පටන් ගරන් දැන් අවුරුදු 21ක් වෙනවා. මේ අවුරුදු 21ේම මේ ආධාර ලැබපු පවුල් තාම ඉන්නවා. අවුරුදු 21ේම සමෘද්ධි ආධාර දිවි නැගුම ආධාර ලැබුණ පවුල් මේ රටේ ඉන්නවා. හැම ග්‍රාම සේවක වසකමකම නිලධාරියෙක් දෙන්නෙක් ඉන්නවා මේ කටයුතු කරන්න. මට තියෙන අත්දැකීම් අනුව නම් තාම මේ දුප්පත්කම නැති කරන්න මේ ව්‍යාපාර සියල්ලගෙම බැරි වෙලා තියෙනවා. ඒක නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා ලබන අවුරුද්ද නියම කරලා තියෙන්නේ දුප්පත්කම තුරන් කිරීමේ වර්ෂය ලෙස. අපිට සිද්ධ වෙනවා මෙම ජාතික ආණ්ඩුව අපි දෙගොල්ල මෙක්කව වෙලා මේ කරන වැඩපිළිවෙලේ කොහොමද මේ දුප්පත්කම නියමාකාරයෙන් තුරන් කරන්නේ. මේ දුප්පත්කම තුරන් කිරීම දේශපාලන ව්‍යාපාරයක්, දේශපාලනයට බැඳ ගැනීමේ ව්‍යාපාරයක් කරනවද, නියම දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරයක් කරනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ මම හිතන්නේ දැන් ඉන්නවා සමෘද්ධිලාභීන් 45,336. තව ඉල්ලුම් කරලා තියෙනවා සමෘද්ධිය ලබලා දෙන්න කියලා තව 35,000ක් විතර අලුතෙන් ඉල්ලුම් පත්‍ර දාලා තියෙනවා. අද අපි ජාතික ආණ්ඩු ව්‍යාපාරයක් කියන්නේ ස්පී දිසානායක ඇමතුමත් තමුන්නාන්සේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණේ තමුන්නාන්සේ ඉඳලා තියෙනවා. අපේ යුතුකමක් වෙන අපි දන්නවා සමෘද්ධි ව්‍යාපාරයෙන් මේ රටේ එක කාණ්ඩායමකට අසාධාරණයක් වුණා. එදා සමෘද්ධි ව්‍යාපාරය පටන් ගද්දි ඇත්තම කතා කරොත් එක්සත් ජාතික පාක්ෂිකින්ට මේ සමෘද්ධිය ලැබුණේ කීපවරක් උත්සාහ කරා මේක නිවැරදි කරන්න. මම හිතන්නේ අද ඒකේ නියම තැනට ඇවිල්ලා ඉන්නවා. අද ජාතික ආණ්ඩුවකට ඇවිල්ලා ඉන්නේ. මේ ජාතික ආණ්ඩුවේ අපි ඇමති මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂයෙන් කොටසයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසයි මේ රටේ සුළු ජාතික පක්ෂයෙන් කොටසයි කීප දෙනෙක් ඉන්නේ. එහෙනම් එදා ඒ නැතිවෙච්ච අයිතිවාසිකම් වෙච්ච අසාධාරණය නිවරදි කරන්න තමුන්නාන්සේලාද අවස්ථාව ලැබිලා තියෙනවා. අපි ඒක කැබිනට් මණ්ඩලයේ ඉන්නේ. ඒ සඳහා පහුගිය දවස්වල ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. ඉල්ලුම් පත්‍ර කැඳවලා ඒ තොරතුරු එක්ක අකුල අවුරුදු දෙකක් වෙනවා. අපේ ආණ්ඩුවට මේ අලුත් ආණ්ඩුවට අවුරුද්දයි, තාවකාලික ආණ්ඩුවට අලුත් ආණ්ඩුවට අවුරුද්දයි මාස ගානයි, තාවකාලික ආණ්ඩුවට මාස 8යි, අවුරුදු දෙකකට කිට්ටු වෙනවා. මේක නිවරදි කරන තැනට එන්න ඕන. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කරන්න ඡන්දේ දුන්න උදවියට ඒ සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. මේ ආණ්ඩුව පිහිටවන්න වැඩි බහුතරයක් සහයෝගය දුන්න කට්ටියට ඒ සාධාරණ ඉෂ්ට වෙන්න. ඒ සාධාරණය තාම ඉෂ්ට වෙලා නැහැ. මවතුමාගෙන් ඉල්ලා සිටිනවා අපි මේ ගැන දිගෙන් දිගටම කතා කරා සාකච්ඡා කරා. කරුණාකරලා මේ සමෘද්ධිය අපි දන්නවා ගම්වල ඉන්නවා වාහන දෙක තුනක ඉන්න කට්ටිය සමෘද්ධි ගන්නවා. රස්ස කරන කට්ටිය සමෘද්ධි ගන්න. මේක නිවැරදි කරන්න අපි තාම කටයුතු කළේ නැහැ. කල්ගත වුණා වැඩි. අපේ රජය මේ සමෘද්ධි වලට දෙන ආධාර මුදල බිලියන 14 15 ඉඳලා බිලියන 43ක් වෙනකන් වැඩි කරලා තියෙනවා. තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. අර අවුරුදු 22ක් ලැබිච්ච කට්ටියට තමයි මේ වැඩි වෙච්ච එක ලැබුණේ. මං ඉල්ලන්නේ සියල්ල සාධාරණීෂ්ට කරන්න. මේක ලබලා දෙද්දී මේක බොහොම විනිවිද පෙවන සුළුභාවයෙන් කටයුතු කරන්න. එතන සමෘද්ධි දෙන්නම් මම මේක හදලා දෙන්න. එහෙමනේ සමෘද්ධි ව්‍යාපාරයේ නදාරින්ගේ ක්‍රමේලා තිබ්බේ. මේක ලබලා දෙන්නම් මේ පක්ෂයට ඉන්න ඕන. මේක කපන්න නම් මේ පක්ෂයේ හිටියොත් බෑ. ඉතින් අපි මේක නිවැරදි කරගන්න තැනකට එන්න ඕන. අපි එතනට තමයි අද ඇවිල්ලා ඉන්නේ. මම කියන්නේ මේ සැරේ සමෘද්ධියේ නිවැරදි කරද්දි කරුණා කළා මේ සම්බන්ධ ලයිස්සු ප්‍රසිද්ධ කරන්න ගමේ. මෙන්න සමෘද්ධි කැපෙන අය, මෙන්න සමෘද්ධි ලැබෙන අය. උදේ ජනතාවට පුළුවන් මේකට කොහොමද සාධාරණ
ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා.
කොහොමද මේක ලැබෙන්නේ කියලා මේක ප්‍රසිද්ධ කරන්න. ඊට පස්සේ අභියාචනා කරන්න අවස්ථාවක් දෙන්න. අපිට පුළුවන් වේ එතකොට අසාධාරණ වෙච්ච අයට සාධාරණ ඉෂ්ට කරන්න. තමුන්නාසික මේ සමෘද්ධි ව්‍යාපාරේ බොහොම හොඳ වැඩපිළිවෙල තියෙනවා. ඒ ගැනම කියන්න ඕන. සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල. දරුවෝ උපතේදී තමුන්නාසික උදව් කරනවා. විවාහයේදී මේ දිවිනැගුම් ව්‍යාපාරේ උදව් කරනවා. රෝහල් ගත වීමේ උදව් කරනවා. මරණේ උදව් කරනවා. අධ්‍යාපනයේ උදව් කරනවා. සමෘද්ධි ව්‍යාපාරයේ හොඳ දේවල් ඒ වගේන අපේ ගරුත්වය අපි හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි මේක තව ඒකම තමුන්නාන්සලා දුප්පත්කම තුරන් කරන්න බඩු බෙදෙනවා. දුප්පතුන් මං ඉස්සලක දුප්පතුන් කොටසක් පැත්තක ඉද්දී කොටසක් විතරක් මේකේ රජයේ බිලියන අපි තුන් ගුණයකින් අපේ ආණ්ඩුව වැඩි කරලා තියෙනවා. කොටසකට විතරක් මේක ලබා ගැනීම හොඳ නැහැ. ඒක මන් දන්නවා තමුන්නාන්සේ මං අපි කතා කරා. අද දන්නවාද අපේ ගම්වල අධික පොලියට ණය ගැනීමේ ක්‍රමය බොහොම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. නොයෙක් නොයෙක් ව්‍යාපාර ඇවිල්ලා දවසේ පොලියට, සති දෙකේ පොලියට, සතිය පොලියට, මාසේ පොලියට මේ මුදල් දෙනවා. සමහර උඩ ඉඳන් පුලියාගෙන ටෙලිවිෂන් එක තියාගෙන ගෙදර මහන මැෂින තියාන පොලියට දෙනවා. සමහර තුන් ගුණයක් බැංකුවේ වගේ දහ ගුණයක් විතර පොලිය කියවනවා. මම තමුන්නාසේ ඉල්ලන්නේ සමෘද්ධි බැංකුවේ මං හිතන්නේ බිලියන 100 ගාණක් තියෙනවා. දැන් 100 ගාණක් තියෙනවා. තමුන්නාසේ වැඩක් සකස් කරන්න මේ දුප්පත් මිනිස්සුන්ට මේ ණය දෙන වැඩපිළිවෙල තව දියුණු කරන්න. හැමෝටම සමෘද්ධි ලාභීන්ට විතරක් නෙමෙයි දැන් දෙන්නේ සමෘද්ධි ලාභීන්ට විතරයි. සමෘද්ධි බැංකුවේ සමෘද්ධි ලාභීන් නොවන දුප්පත් අයටත් ණය ලබලා දෙන ක්‍රමයක් සකස් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒක තමුන්නාංශයට පුළුවන් මම තමුන්නාංශය අපි කතා කරලා තියෙනවා. මතර අපේ සමෘද්ධි ව්‍යාපාරයේ වගේ ව්‍යාපාරයකින් මේක අධික පොලි ගිනි පොලි ගන්න ව්‍යාපාරයක් නවත්තන්න පුළුවන් නම් ඒක තමයි සමාජයේ සවි බල ගන්න ක්‍රමය. ඒක තමයි සමාජ සුබ සාධන වැඩ පිළිවෙල. අද දන්නවද අපි සමහර අය ගියාම දවසේ පොලියර දුන්නම මා අවුරුද්දේ පොලිය එක්ක අවුරාම 100 200ක් විතර වෙනවා සමහර අය. 100 200ක් වෙනවා. ඉතින් මම ඉල්ලා සිටින්නේ මේ තියෙන මුදලින් හරි ප්‍රයෝජනයක් ගන්න. මොකද දැන් මේකෙන් ගන්නේ අර 14 ලක්ෂ විතරයි. 1995 මේක ආරම්භ කරද්දි 14 ලක්ෂයි. අදත් 14 ලක්ෂයි. තව ඉන්නවා දුප්පත් කට්ටිය ගොඩක් උදවිය. සමෘද්ධි ව්‍යාපාරයේ මේක අපිත් උදව් කරන සංශෝධනය කරන්න. මේ රටේ හැම දුප්පතෙකුටම මේ දිවි නැගුම් ව්‍යාපාරයෙන් සමෘද්ධි ව්‍යාපාරයෙන් උදව් ගන්න ක්‍රමයක් හදන්න කියලා මං කියනවා. රසාදාන්ට ලක් වෙච්ච අපේක්ෂා ජාතික පාක්ෂින් ඉන්න මේ අවුරුද්දේවත් සාධාරණීෂ්ඨ කරන්න කියලා මම එමුතුමාගෙන් ඉල්ලා සිටිනවා. එමුතුමාට යුතුයකමක් තියෙනවා. මං කිව්වා වගේ තමුන්නාසේ එක්සත් ජාතික පක්ෂයේ අපේ හිටපු නායකෙක් ඇමතිවරයෙක්. ඉතින් තමුන්නාසේට මම දන්නවා ඒක පපුවේ තියෙන එක කරන්න පුළුවන් කියලා. තමුන්නාසේ දෙපැත්තටම සාධාරණය කරන සැමටම සාධාරණය කරන ආණ්ඩුවක් මේ ආණ්ඩුව. ඉතින් දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා අපේ මිනිස්සු ආනුවක් කොහොම සර් අපිට මේ සාධාරණය තාම ඉෂ්ට වුණේ නැහැ. තාම මේ දේ වුණේ නැහැ. ඉතින් අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී මේ කතා කරලා සාධාරණව අපේ අයිට මේක ඉෂ්ට කරන්න
අමතිතුමා
අවශ්‍ය
කාලා අවසානයි.
කටයුතු කරන්න කියලා මං හැමතුමත් එක්ක ඉල්ලනවා මේ අවුරුද්දේවත් ඒ සාධාරණ ඉෂ්ට කරන්න කියලා මයි ලාස්ට් බෝ.
Thank you very much ගරු කාංචන විජේසේකර.
ගරු සභාපතිතුමනි, අද දවසේ සමාජ සවි පෙළ ගැනීම හා සමාජ සුබ සාධන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට ගැනෙන අවස්ථාවේ ඒ සඳහා අවස්ථාව ලැබීම පිළිබඳව පළමෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යාපාරයේ නිර්මාතෘවරයා SB දිසානායක ඇමතිතුමා මේ අමාත්‍යාංශයේ නැවත ඇමතිවරයා බවට පත් වෙලා දිවි නැගුම දෙපාර්තමේන්තුව එවැගේම සමාජ සවිගම්ලින් අමාත්‍යාංශයට නායකත්වය ලබා දෙන වෙලාවේ මම හිතනවා වෙන කාටවත් වැඩිය මේ ව්‍යාපාරය පිළිබඳව ඒ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව අවබෝධය ඔබතුමාට තිබෙනවා කියලා. විශේෂයෙන්ම අද දවස වෙන විට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාගේ 2017 වර්ෂය සඳහා එතුමා කරපු ප්‍රකාශකෙදි කිව්වා 2017 වර්ෂය දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය බවට පත් කරනවා කියලා. ඒක තමයි එතුමාගේ තේමා පාටේ බවට පත් වුනේ. නමුත් ගරු ඇමතිතුමනි, මම කනගාටුව පත් වෙනවා රටේ ජනාධිපතිවරයා දිළිඳුකම පිටුදැකීම තේමාව කරගන්න විට 2017 වර්ෂය සඳහා මුදල් අමාත්‍යවරයා මේ අයවැය ඉදිරිපත් කරන වෙලාවේ දිළිඳුකම් පිටුදැකීම් පිළිබඳව වැඩිම කාර්යභාරය තියෙන අමාත්‍යංශය වන සමාජ සවි බල ගැනීම හා සමාජ සුබසාධන අමාත්‍යංශය කියන එක මේ විෂය සඳහා මේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනය ඇතුළේ මේ පොත ඇතුළේ වෙන් කරපු වාක්‍ය ප්‍රමාණය පිළිබඳව අපි කනගාටුවට පත් වෙනවා. මොකද එතුමා මම විශ්වාස කරනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ගැටළු අඳුනගෙන තමයි විශේෂයෙන්ම ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් හැටියට ඒ ඉදිරිපත් කරපු යෝජනාවලිය තුළින් තමයි 2017 වර්ෂය දිළිඳුකම් පිටුදැකීමේ අවුරුද්ද බවට පත් කරන්න එතුමා ප්‍රකාශයට පත් කරේ. අද වන විට ගරු සභාපතිතුමනි, සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වෙලා අවුරුදු 20ක් යන මොහොතේ විශේෂයෙන්ම මෙහි නිර්මාතෘවරයා මෙහි අමාත්‍යවරයා හැටියට කටයුතු කරන වෙලාවේ මම හිතනවා විශේෂයෙන්ම මේ අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් වෙලා ඒ දෙපාර්තමේන්තුවල තුලින් කරන කාර්යපාරේ පිළිබඳවත් එහි යෝජනා කීපයක් පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම අවස්ථාවක් කරගන්නවා. ගරු ඇමතුමනි, මේ වන විට පාර්ලිමේන්තුව ඉදිරිපිට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල පිරිසක් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදෙන අවස්ථාවක්. ඒ වගේම මේ ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදෙන සමස්ත ලංකා සමෘද්ධි කෘෂි පර්යේෂණ නිලධාරී සංගමේ ලේකම්වරයා පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මැතිතුමා මේ සාමකාමී උද්ඝෝෂණයට ඉල්ලීම් දිනා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත් වෙන වෙලාවේ මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. අද උදෑසන එතුමාට මේ කටයුත්ත කිරීමේදී බාධාවක් සිදුවලා තියෙනවා. පොලිසිය පහර දීමකට එතුමා ලක් වෙලා තියෙනවා. නිසා මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් නියැලෙන ඒ නිලධාරීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීමට පොලිසිය බලය යොදලා තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා ඒ සඳහා වාර්තාවක් ලබා දෙන්න කියන ඉල්ලීමක් ඔබතුමාගේ මේ අවස්ථාවේ අවධානයට යොමු කරනවා. ගරු ඇමතුමනි, මේ සමෘද්ධි අධිකාරිය ඉහි කරලා 2014 වර්ෂයේ වෙනකන් පුළුවන්කමක් ලැබුණ නැහැ. අවුරුදු ගණනාවක් යනකම් විශේෂයෙන් ප්‍රතිලාභින්ට විවිධ අවස්ථාන්දී වෙනස් වෙච්ච ක්‍රියාමාර්ගවලට ගියත් සේවකයන්ගේ තියෙන ගැටලුවලට සිරසාර විසඳුම් ලබා ගන්න. ඔබතුමාත් අමාත්‍ය ධූරයක් දරපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අමාත්‍යංශ යටතේ තමයි 2014 වර්ෂයේ සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් කරන පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ පනත සම්මත කරගත් ගරු ඇමතුමනි, අද වෙන විට ගැටලු ගණනාවක් තියෙනවා. මම දන්නවා ඔබතුමා මේ පිළිබඳව කැබිනට් පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පළවෙනි ගැටලුව හැටියට ගරු ඇමතුමනි ඔබතුමාගේ අවධානයට මම යොමු කරනවා. විශේෂයෙන්ම 24,000කට ආසන්න සේවක මණ්ඩලයක් ඉන්න මේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ තවමත් වෙනකන් මේක අපේ පැත්තෙනුත් එච්ච අඩුපාඩුවක් පහුගිය රජේ දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත්වෙද්දී ඔවුන්ට තවම ස්ථිර පත්වීම් ලිපියක් ලබා දීමට නොහැකි වෙලා තියෙනවා. ඒක මම හිතනවා බරපතල ගැටලුවක්. සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුව බවට පත්වෙද්දී ඒ දෙපාර්තමේන්තුවේ නව පත්වීම් ලාභීන් හැටියට ඔවුන්ට ඒ ලැබෙන්න තියෙන වරප්‍රසාදය අද අහිමිලා තියෙනවා. මම දන්නවා ඔබතුමා කැබිනට් පත්‍රිකා දෙකක් තුනක් ඉදිරිපත් කරලා තියෙනවා මේ පිළිබඳව. නමුත් කනගාටු වෙනවා තවම වෙනකන් මේ පත්වීම් ලබා දීමේ කාල පරිච්ඡේදයක් නැත්නම් එක පත්වීමක් හෝ ලබා දෙන දිනයක් පිළිබඳව තවමත් ස්ථිර වශයෙන් දැනුවත් කිරීමක් වෙලා නැහැ. ඒ වගේම ගරු ඇමතුමනි, මම ඔබේ අවධානයට යොමු කරනවා මේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ 2013-14 අවුරුද්දේ දිවිනැගුම දෙපාර්තමේන්තුවට එකතු වෙද්දී ඔවුන්ට අවස්ථාවක් දුන්නා එක් එක් වැඩුත් පැලයන් වලට ඔවුන්ගේ නිල කාලය අන්තර්ගහන කරගන්න. විශේෂයෙන්ම වන්දි මුදලක් ලබාගත් ඉවත් වෙච්ච පිරිසක් ඉන්නෝ නැත්නම් EPF එක ETF එක අරගෙන විශ්‍රාම වැටුපට නව සේවා කාලය යොදාගත්ත පිරිසක් ඉන්නෝ, EPF ETF රහිතව විශ්‍රාම වැටුපට අන්‍යුක්ත වෙච්ච කණ්ඩායමක් ඉන්නෝ. මෙවැනි ආකාරයේ බෙදීම් තියෙනවා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සමෘද්ධි නිලධාරීන් අතරතුර. මේ අතරවාරයේ ගරු ඇමතුමනි ඔබතුමා දන්නවා මානව හිමිකම් නඩුවක් පැවරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේදී විශේෂම කළමනාකරුවන්ගේ සංගමය, සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය, ඒ කළමනාකරුවන්ගේ සංගමයේ ඉල්ලීමක් කරනවා ඔවුන්ගේ සම්පූර්ණ සේවා කාලයට විශ්‍රාම වැටුපත් ඒ වගේම EPF ETF මුදල් ඔවුන්ට ලබා ගැනීමේ අවස්ථාවක් ලබා දෙන්න කියලා. පහුගිය දින 100 රජයේ හිටපු අමාත්‍යතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක මේ පිළිබඳව කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලය වුණේ ගරු ඇමතුමනි එතුමා පොරොන්දුවක් දුන්න, ප්‍රතිඥාවක් දුන්නා ඒ කටයුත්ත ඒ නිලධාරීන්ට ඒ ආකාරයෙන් ඉෂ්ට කළ දෙනවා කියන එක. නමුත් ඒ දින 100 ආණ්ඩුව තුලදී ප්‍රතිඥාව ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉන්පසු ඔවුන් නඩු කටයුත්ත දැනගට ඔබතුමත් එක්කත් වාර ගණනාවක සාකච්ඡා පැවැත්තුවා. මම දන්නවා ඔබතුමා සමෘද්ධි ව්‍යාපාරයේ නියමුවා වගේම ඔවුන්ගේ සමෘද්ධි ව්‍යාපාරයේ පියා හැටියට සලකන මේ නිලධාරීන් ඔබතුමාට සලකන්නේ මේ ව්‍යාපාරයේ පියා හැටියට ඔබතුමා මේ ව්‍යාපාරයේ නිලධාරීන්ගේ ඔවුන්ගේ අයිතිය ආරක්ෂා කිරීමට මම දන්නවා ඔබතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා මේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න සාධාරණ ඉල්ලීමක් කරලා තියෙන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඒ ඉල්ලීමට ඉඩ දෙන්න කියලා ඒ වගේම උසාවියේ ඉදිරියේ පවතින අධිකරණ ඉදිරියේ පවතින නඩු කටයුත්තේදී විශේෂම එකකතාවයකට ඇවිල්ලා තියෙනවා අග්‍ර විනිශ්චයකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වපු කමිටුවේ ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයේදී එකඟතාවයට ඇවිල්ලා තියෙනවා නීතිපතිවරයාත් ඒ වගේම පැමිණිලි පාර්ශවයත් යම් කිසි සහනයක් ඔබතුමා යෝජනා කරපු පරිදි අර සේවා කාලයටත් ගැලපෙන්න විශ්‍රාම බැටපුකුත් ඒ වගේම EPF ETF දීමනාවක් ලබාගෙන රජයට බරක් වෙන්නේ නැති වෙන්න මේ දිවිනැගුම දෙපාර්තමේන්තුවට ඔවුන් ඒ වැටුප් ශ්‍රේෂ්ඨට ඇතුළත් කරන ආකාරය යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ගරු අමතුමනි ඊයේ දවසේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව දැනගත්ත වෙලාවේ මට මාතර දිස්ත්‍රික්කයේ කමරුපිටියේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයෙක් කතා කරලා කිව්වා මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ මුදල් රාජ්‍ය අමතුමා ඊයේ දවසේ කමරුපිටියේ සංවර්ධන කමිටු රැස්වීමේදී ප්‍රතිඥාවක් ලබා දුන්නා කියලා මේක දින දෙකකදී තුනකදී මේ කටයුත්ත අවසන් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා කියලා. නමුත් ගරු අමතුමනි අපිට තියෙන තොරතුරු තමයි ඔබතුමා මේ කාර්යභාරය වෙනුවෙන් කොතරම් උනන්දු වුණත් කැබිනට් පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කරත් මාස ගණනාවක් මේක ඇදගෙන ගියත් අද වෙන විට රවි කරුණානායක මුදල් අමාත්‍යවරයාගේ ඇවිල්ලා තියෙන පිළිතුර තමයි මේ සඳහා මුදල් වෙන් කිරීමක් කරන්නවත් මේ කාර්ය කිරීමටවත් නොහැකි කියන කාරණය තමයි අපිට අද වෙනකොට අවබෝධ වෙලා තියෙන්නේ. එනිසා මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ කතාවේදී විශේෂයෙන්ම මේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ලිපිය 2014 වර්ෂයේ දිවිනැගුම දෙපාර්තමේන්තුව බවට පත් වෙද්දී ඔවුන් සමෘද්ධි අධිකාරියන් ඉවත් වෙලා දෙපාර්තමේන්තුවේ පත්වීම් සිරලිපියක් ලැබීමේ කටයුත්තත් ඒ වගේම 96 ඉඳලා මේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ඔවුන්ගේ සේවා කාලය අර 96 ඉඳලා සේවා කාලයටත් ඒ වගේම EPF ETF මුදල නැවත ලබාගෙන ලබාගත් පිරිසක් ඉන්නවා නම් ඒ මුදල නැවත මහා භාණ්ඩාගාරයට දීලා ඒ මුළු සේවා කාලයටම විශ්‍රාම බැටුපත් සැලසෙන ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය බලාපොරොත්තුව තියෙනවා ඒ සඳහා ඔබතුමාගෙන් ඒ සඳහා පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම ගරු අමාත්‍යතුමනි පහුගිය කාලේ බැසිල් රාජපක්ෂ ගරු අමාත්‍යතුමා 2014 අවුරුද්දේ දිවිනැගුම දෙපාර්තමේන්තුව බවට පත් වෙද්දී මේ සඳහා යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරා. සමෘද්ධි අධිකාරිය පටන් ගනිද්දී අර දීමනා මුදල් පමණක් ලබා දෙන්න තිබුණු අධිකාරිය විවිධ සේවාන් සඳහා පළල් වුණා. අද දවසේ මම හිතන්නේ ලංකාවේ ක්‍රියාත්මක වෙන එකම වැඩසටහන වෙන්න ඕන උපතේ ඉඳලා විපත දක්වා යම්කිසි සහනයක් දෙනවා නම් දිලිඳු කමෙන් පිට දකින්න යම්කිසි ශක්තියක් දෙනවා නම් ලංකාවේ ක්‍රියාත්මක වෙන ඒකම ව්‍යාපෘතිය තමයි දිවිනැගුම ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය යටතේ සේවක පුරප්පාඩු ගණනාවක් අද ඇති වෙලා තියෙනවා. මම දන්නවා ඔබතුමා මේ පිළිබඳවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේ වන විට ගණන් බලලා තියෙනවා 8000කට ආසන්න සේවක පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා මේ සමෘද්ධි දෙපාර්තමේන්තුව තුල. නමුත් 2014 අවුරුද්දේ මේ පුරප්පාඩු පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරාම කළමනාකරණ කොමිෂන් සභාවෙන් ආපු පිළිතුරු ලිපියේ සඳහන් වෙච්ච පුරප්පාඩු සංඛ්‍යාව නෙමෙයි ගරු අමාත්‍යතුමනි අපි දන්න විදිහට දැනට අපිට ලැබිලා තියෙන ලිපි ලේඛන 90 නැවත සංශෝධනය කරපු ලිපි ලේඛනවල ඇවිල්ලා තියෙන 29000ක් මම ගා තියන තොරතුරු ගරු අමාත්‍යතුමනි 32764ක් තමයි පුරප්පාඩු අනුමත නිලධාරි ලේඛනයේ හැටියට 2014 අවුරුද්දේ රාජ්‍ය සේවා කළමනාකරණ කමිෂන් සභාවෙන් නිර්දේශ කළා තිබුණා. නමුත් 2016 අවුරුද්දේ 2015 අවුරුද්දේ මේක සංශෝධනය කරලා එවනවා 29399කට. තව 3000ක් අඩු කරලා එවන්න. නමුත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීමක් තියෙනවා බැංකු සංගම් වලිනුත් මේ ඉන්න ප්‍රමාණයත් මදි තවත් පිරිසක් වැඩි කරගෙන තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්න ඕනේ කියලා. බැංකු සේවක සංගමයට බැංකු කළමනාකරුවන් ඉල්ලලා තිනවා අඩුම තරමේ 10 දෙනෙක්ගේ පිරිසක්වත් ඕන මේ වැඩ කටයුතු කරගෙන යන්න කියලා. අද 6 දෙනයි ඉන්නේ ඒ බැංකුවලින් ඔවුන්ගෙන් ලැබෙන පොලියෙන් ඔවුන්ගෙන් ලැබෙන ලාභ වලින්ම මේක ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් කියන යෝජනාවත් උන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට නැවත වරක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඒ සමෘද්ධි සංවර්ධන අපේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමේ ඔබතුමාට කරන ඉල්ලීම මම සභාගත කරනවා. විශේෂයෙන්ම මේ ව්‍යාපාරය කරගෙන යන පහුගිය කාලේ අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ දින 100 ආණ්ඩුව බලයට පත් වුණාම සමහර ඇමතිවරු කිව්වේ මේ සමෘද්ධි ව්‍යාපාරය ඉවත් කරලා දාන්න ඕන කියලා. සමෘද්ධි ව්‍යාපාරය තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකෙන්ද පමණයි සෙත සැලසුනේ කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ පත්වෙච්ච අමාත්‍යවරු දිගින් දිගටම චෝදනා කරේ. දැන් රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතිතුමත් මීට පෙර මට කතා කරලා
තිබුණා
මේ සමෘද්ධි ව්‍යාපාරය
තව විනාඩි 5ක් තියෙනවා.
මේ සමෘද්ධි ව්‍යාපාරය හරහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තමයි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ කියලා එතුමා සඳහන් කරේ. නමුත් ගරු සභාපතිතුමනි අපි දන්නවා ඕනෑම ආණ්ඩුවක් බලයට පත් වෙද්දී ඕනෑම පක්ෂයක් බලයට පත් වෙද්දී ඔවුන්ගේ අමාත්‍යංශ තුලින් යම්කිසි කාර්යභාරයක් කරනකොට ඒ පාක්ෂිකයන්ට ඔවුන්ගේ යම්කිසි ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙනවා. නමුත් මම දන්නවා පෞද්ගලිකවම සමෘද්ධි ව්‍යාපාරයේ දිවිනැගුම ව්‍යාපාරය අපි පහුගිය රජයේ විසින් කරගෙන යන ව්‍යාපාරෙත් ඒ වෙලාවේ පක්ෂ පාට බෙදලා තෝරලා නෙවෙයි ඒ ව්‍යාපාරය කරගෙන ගියේ. ගමේ ඉන්න වසමේ ඉන්න ප්‍රතිලාභීන් තෝරනකට සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයාට, කෘෂි පරිශ්‍රණ නිලධාරිවරයාට, ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරිවරයාට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න නියෝජිතයන් හරහා තමයි ඒ තෝරා ගැනීම කරන්න කියලා කිව්වේ. යම්කිසි නිර්ණායක තිබුණා. දැන් අද දවසේ අපිටත් කියන්න පුළුවන් නිවාස අමාත්‍යංශ නිවාස වැඩපිළිවෙල යනකට සිමෙන්ති කොට්ට බෙදන්නේ කොහොමද කියලා, නිවාස ආධාර ලබා දෙන්නේ කොහොමද කියලා. එනිසා සමෘද්ධි ව්‍යාපාරයේ යම්කිසි වෙනසක් වෙනවා නම් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරයෙක් හැටියට ඔබතුමා අපි ඉල්ලීම කරනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඒ ගෞරවයත් ආරක්ෂා වෙන්නේ පාක්ෂිකයන්ට යම්කිසි දෙයක් ලැබෙන්න ඒ අනෙකුත් අමාත්‍යංශවල ලැබෙන ප්‍රතිපාදනත් එල්ලෙසම බෙදෙන ආකාරයේ වැඩපිළිවෙලකට යන්න කැබිනට් මණ්ඩලය ඇතුලේ ඔබතුමා ඒ යෝජනා කරන්න කියලා. එනිසා විශේෂයෙන්ම ඒ සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමේ ඒ ලිපිය ඔබතුමාට මම ඉදිරිපත් කරනවා. ඒ වගේම ගරු ඇමතුමනි පහුගිය කාලේ චක්‍රලේඛයක් ඉදිරිපත් කරලා තිබුණා ස්ථානමාරුවීම් පිළිබඳව. ඒ ස්ථානමාරුවීම් වල කියලා තිබුණේ කලාපෙන් පිටත ස්ථානමාරුවීම් ලබා දෙන්න කටයුතු කරනවා කියලා සමහර අවස්ථාවලදී. නමුත් මම දන්නවා ඔබතුමාත් එක්ක සාකච්ඡාවට ගණනාවක් පවත්වලා මේ අවුරුද්දේ කටයුත්ත යම්කිසි ආකාරයක නවත්තගෙන තියෙනවා. නමුත් ලබන වසර වෙනකොට ඒක සමහරට ක්‍රියාත්මක වෙයි. නමුත් අපි දන්නවා 95 ඉඳලා සමහරලාට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මේ ගමේ ඉන්න ප්‍රතිලාභින් එක්ක විශේෂ බැඳියාවක් ඇති කරගන්නවා.
කරු මන්ත්‍රීතුමා කාල අවසන්
විනාඩියක් දෙන කරු සභාපතිතුමනි ඒ බැඳියාව ඇති කරගෙන ඒ ප්‍රතිලාභින් දිරිමත් කරන්න ඒ ප්‍රතිලාභින් දිලිඳුකමෙන් ගොඩ ගන්න විශාල වැඩපිළිවෙලක් කරපු නිලධාරී ගණනාවක් ඉන්නවා. ඒ නිසා ඔවුන්ට ඒ කටයුතු කරගෙන යන්න මේ චක්‍රලේඛය මගින් වෙන බාධා ඉවත් කරලා දෙන්න ලෙස ගරු ඇමතුමා ඉල්ලනවා. ඒ වගේම අවසාන වශයෙන් ගරු ඇමතුමනි මම දන්නවා පහුගිය අවුරුද්දේ සමෘද්ධි ප්‍රතිලාභය ලබා දීමේ නිර්ණායක යම්කිසි වෙනසක් ඇති කරන්න ඕන කියලා කතා කරා. මමත් පිළිගන්නවා නිර්ණායක වෙනස් කරන්න ඕන කියලා. ගරු ඇමතුමනි මම නම් විශ්වාස කරනවා 95 එදා දවසේ ආරම්භ කරපු ව්‍යාපාර නිර්ණායක තමයි සමහරලාට අද දවසෙත් වළංගු වෙලා තියෙන්නේ. සමහරලාට ප්‍රතිලාභියෙක් ඉන්නෝ ගෙදර හදාගන්න පුළුවන් වුණාට, ටයිල් එකක් දාගන්න පුළුවන් වුණාට, දුරකථනයක් ගන්න පුළුවන් වුණාට, සමහරලාට ත්‍රිරෝද රථයක් ගන්න පුළුවන්කම ලැබුණට සමෘද්ධි සහනාධාරය කැපෙයි කියලා බයට සමහරලාට කරගන්න නැති පිරිසක් ඉන්නවා. එනිසා මේක සමෘද්ධි නිර්ණායක වෙනස් කරලා නෙමෙයි. මම විශ්වාස කරනවා සමෘද්ධි ව්‍යාපාරයට මීටත් වැඩිය පිරිසක් ඇතුළු විය යුතුයි. සමෘද්ධි ව්‍යාපාරයට පවුල් ලක්ෂ 14ක් නෙමෙයි මේ සියලු පවුල් ඇතුළත් කරලා ඒක එක් එක් කාණ්ඩ ඇතුළේ නිර්ණායක වෙනස් කරගන්න යම්කිසි ක්‍රමවේදයක් යන්න පුළුවන් නම් සමෘද්ධි ව්‍යාපාරය මීටත් වැඩිය ශක්තිමත්ව ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මම දන්නවා ඔබතුමා සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳව ලොකු හැඟීමක් තියෙනවා, ආදරයක් තියෙනවා. මේ නිලධාරීන් ඔබතුමාගේම දරුවන් ලෙස සලකන්නේ. ඒ නිසා මේ නිලධාරීන්ගේ ඒ අවශ්‍යතා පිළිබඳව ඔවුන්ගේ වෘත්ති අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳව ඒ වගේම සමෘද්ධි සහනාධාරය තුලින් ලංකාවේ දිලිඳු කම්පිටු දෙමේ ව්‍යාපාරය ශක්තිමත් කරගෙන යන්න ඔබතුමාට සුබ පතමින් විශේෂයෙන්ම කාලය ලබා දීම පිළිබඳ ස්තුතියන්තෙන් මම නිහඬනවා.
බොහොම ස්තුතියි.